ගරු දයාසිරි ජයසේකර මන්දතුම ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
බොහොම සුදි මුලසනාර මන්දතුමනි, විශේෂයෙන්ම අද මේ විවාදය අපි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලැබී තිබෙන ඒ සහනයන් පිළිබඳව නැත්තම් ඒ කොන්දේසි මේ සියල්ල ගැන සාකච්ඡා කරන අවස්ථාව. විශේෂයෙන්ම මම කියන්න කැමති මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රිමන්ට් එක ගිහිල්ලා ඩොලර් බිලියන 2.9 ප්‍රමාණයක් ණයක් විදිහට ලබා ගන්නකොට ඒකත් එක්කම තව යම් යම් කරුණු ගණනාවක් මේකත් එක්ක ලැබෙනවා. විශේෂයෙන්ම මම කියන්න කැමති මේ වැඩපිල්ල තුල 2022 ඉඳලා 2027 දක්වා මේ වැඩපිල්ල යනකොට ඩොලර් බිලියන 14 අපේ තිබෙන සමස්ත ණය ගෙවා ගැනීම සඳහා වන වැඩපිල්ලක් මේ ක්‍රියාදාමය තුළ ලැබෙනවා. ඒ වගේම ඩොලර් බිලියන 1.7 ලෝක බැංකුවෙන්, ඒ වගේම ආසියානු සම්වර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 2 මේ විදිහට වැඩ කටයුතු ටික එක පැත්තකින් මේ මුල් අරමුදලත් එක්ක සම්බන්ධ මේ වැඩපිළිවෙල තුළ යනවා. ඊළඟ විශේෂයෙන්ම ඒකත් එක්ක විශාල ඉලක්කගත වැඩපිළිලක් ඔවුන් ලබලා දීලා තිබෙනවා. පළවෙනි එක තමයි විශේෂයෙන් විදේශ සංචිත ඩොලර් බිලියන 4 දක්වා වැඩි කරගන්න කියලා 2023 වෙනකොට. 2025 ඩොලර් බිලියන 11 දක්වා වැඩි කරන්න. ඒ වගේම ආදායම 8.5 ඉඳලා 15 දක්වා වැඩි කරගන්න කියන උපදෙස දීලා තියෙනවා. එතන මේක ක්‍රියාත්මක කරනකොට අනිවාර්යෙන් තව තවත් බදු දැන්ට මේ 11% විතර ලැබෙන ආදායම් බදු ටික ලබා ගන්න වැඩපිළිවෙල 15 දක්වා වැඩි කරනවා කියන්නේ 2025 දී පැහැදිලිව විශාල තවත් බදු රාශියකට ආණ්ඩුවට බදු ගහන්න සිද්ධ වෙනවා. ඒ වගේම අයවැය හිඟය 10.4 ඉඳලා 2025 වෙනකොට 5% දක්වා අඩු කරන්න කියලා ඔවුන් මේ වැඩපිළිවෙල නියම කරලා තිබෙනවා. එතන මේකත් එක විශාල එක පැත්තකින් අර්බුද ගණනාවකට අපිට අනාගතයේ මුහුණ දෙන්න සිද්ධ වෙයි. දැන් සමහර අය අර ගෙදර උගස් කරලා මාළු කූරියක් කරන් ආපුවාම උඩ පනිනා වගේ ඒක පාටිය දාන්න උඩ පැනපැන රතින් යපත්තු කරනවා. Taman ණය වෙලා ගෙදර ඉන්න ගෙදරත් උගස් වෙලා සින්න වෙලා ඒකත් උගස් කියලා අරන් ආපුවාම මාළු කූරියෙක් ඒකට පොඩි ජොලියක් එන්න පුළුවන් කාටත්. ඒක ඒ විදිහට තමයි ඒක ඒගොල්ලෝ දකින්නේ. හැබැයි මේක විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. මේක දන්න මිනිස්සු තේරුම් ගන්න මේ විදිහට. ඒ නිසා විශේෂයෙන් අපි කියන්න කැමති ආණ්ඩුව මේ පිළිබඳව කතා කරනකොට පැහැදිලිව මේ කරුණු පිළිබඳව විශ්ලේෂණයක් අපිට දෙන්න. අපිට කියලා දෙන්න මෙන්න මේවා මේ විදිහට ක්‍රියාත්මක කරනකොට මෙන්න මේ විදිහටයි මේක වෙන්නේ. උදාහරණයක් කියනවා නම් 8.5 තියෙන බදු 15 දක්වා වැඩි කරනවා නම් මෙන්න 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 මේ ශේෂවල වැඩි කරනවා අපි. ඒකෙන් ගන්න බදු සම්බන්ධව අපි ගන්න පියවර මෙන්න මේක. මෙවැනි විශ්ලේෂණයක් මං හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවත් මේ සාකච්ඡාවලදී ඉදිරිපත් කළ තියෙනවායි කියන. ඒ නිසා මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් අපිට කියන්න තියෙන්නේ කරුණා කළා ඔබ අපිට ලබලා දෙන්න මේ විශ්ලේෂණය මොකද්ද කියලා. මොකද්ද අපි ඊළඟට කරන්නේ මේකේ? ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අපිට කියලා දෙන්නෙත් නැහැ. ඒක ඇවිල්ලා මුදල් අමුතුමා මෙතන ඇවිල්ලා කතා කරනවා. තව තව අනික් කට්ටිය ඇවිල්ලා කියවනවා. හැබැයි අපි අහන්නේ ඒ ශේෂ්ත්‍ර පිළිබඳ විශ්ලේෂණයක් අපිට කරුණා කරලා දෙන්න. එතකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ ණය මුදල මේ තවත් ණය මුදලකට නම් මේ යන්නේ. දැන් ඩොලර් බිලියන මෙතන අපි 53 අපි ගෙවන්න තියෙනවා. තව 17 අපිට මේ විදිහට එනවා. මේ ටික ඔක්කොම එකතු කරපුවාම තව ඩොලර් බිලියන 60 දවන්ත ණය මුදලකට තමයි අපි මේ යන්නේ. මේක මේ 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 hina වෙන්න උඩපයින්න රදියාපත්තු කරන්න වැඩපිල්ලක් නෙමෙයි මේ. මේ තවත් ණයක්. ණය තව තවත් අරගන්නවා අපි අපේ මේ ගෙවන්න තියෙන ණය ටික ගෙවා ගැනීම සඳහා. එතකොට අපි කියන්න කැමතියි දැන් මේක යනකොට ඒක අපි කිව්වේ පළවෙනියෙන් කරුණා කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒකෝලංගේ තිබිච්ච මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රිමන්ට් එකට කලින්වත් අපිට මේ වැඩපිළිවෙල ගෙනල්ලා දෙන්න. ආණ්ඩුව මේ IMF එක සම්බන්ධව ගෙනල්ලා තිබෙන ක්‍රියාදාමය තුළ විශ්ලේෂණයක් දෙන්න. ඒ ශේෂ්ඨවල මොකද්ද ඒගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන නිසා ඒ ප්‍රතිඵල මොනවද ඒගොල්ලෝ ගන්න බලාපොරොත්තු වෙන ක්‍රියාදාමයේ පිළිබඳ. ඊළඟ විශේෂයෙන්ම දැන් මම කියන්න කැමති දැන් මේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි කෙරුවා. දැන් දෙපාරක් වැඩි කරා. දැන් මේකට කියන්නේ මේ තියෙන ප්‍රශ්නය බේර ගැනීම සඳහා වෙන විකල්පයක් නැහැ. ඒ නිසා අපි මේකට මේ ක්‍රියාදාමයේ කරන්න ඕනේ කියලා. හැබැයි ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් එකේ විදුලි බල පනතේ බොහොම පැහැදිලිව තියෙනවා. අපි අරගත්තොත් පනතේ බොහොම පැහැදිලි මෙන්න මේ විදිහට තමයි 32 B කියන වගන්තිය තියෙන්නේ. මොකද ඒකේ තියෙන්නේ? ඒකේ කියනවා බොහොම පැහැදිලිව මෙන්න මේ විදිහට. Section 2 parts A and B. A එකේ කියනවා be set by the relevant licensee in accordance with A cost if reflective methodology approved by the commission. Deka B permit the relevant licensee to recover all reasonable costs incurred in the carrying out of the activities authorized by its license on efficient basis. එතන මොකද මේ කියන්නේ? බොහොම පැහැදිලිව කියනවා reasonable cost. ඒ කියන්නේ සාධාරණ ගණනක් ගන්න කියලා. එතන සාධාරණ ගණනක්ද දැන් මේ අරන් තියෙන්නේ. දැන් මේ අරගෙන තිබෙන ක්‍රියාදාමය තුල බොහොම පැහැදිලිව මම කියනවා ගරු මන්ත්‍රීතුමනි විදුලි නියාමන කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න ඕනේ වැඩපිළිවෙල ඔවුන්ගේ මෙන්න මේ විදිහට තමයි ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි විදුලි නියාමන කොමිෂමේ සභාපතිත් නැහැ ලංකාවේ. නියාමන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාලුත් ලංකාවේ නැති වෙලාවක ආණ්ඩුව බලහත්කාරයෙන් තුන්දෙනෙක් පත් කරගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඒගොල්ලම අරන් ඇවිල්ලා බලහත්කාරයෙන් මේ ටැරිෆ් එක අනුමත කරගත්තා. කිසිදු ආකාරයේ කොමිෂමේ කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා නැහැ. ඒ කොමිෂමේ පේපර් එකක් ඒක කොමිෂමයි සාකච්ඡා කරන්න ඕන. මේ ඇමතිවරයා හෝ වෙන කවුරු හරි ජනාධිපති මණ්ඩලයේ කවුරු හරි හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න කවුරු හරි ගියනම් මේ වැඩේ කරන්න බෑ. මේක සම්පූර්ණ වැරදි. නීත්‍යානුකූල නැහැ. කිසිදු ආකාරයක යෝජනාවක් ගෙනල්ලා කොමිෂම විදියට ඒක කතා කරලා මෙන්න මේකයි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා තීන්දුවක් අරගෙන නැහැ. එතකොට මම අහන්නේ කොස්ට් එක අර සාධාරණ වියදම කියන එක මේක ඇතුලේ තියෙනවද? මේකේ නැද්ද අක්‍රමතා දූෂණ මේ සියල්ලටම අදාළ වෙන කාරණා මේක ඇතුලේ තියෙනවා. මොකද හේතුව මේ පරණ පව් ගෙවන්න තමයි මේ ක්‍රියාදාමයේ ඉදිරියට ගෙනාවේ. මේක ගෙලින්ම විදුලි බල මණ්ඩලය ලබලා දුන්න පේපර් එකට අත්සන ගහගත්ත එක තමයි කරගත්තේ. විදුලි බල මණ්ඩලය මේක දෙනකොට විදුලි බල මණ්ඩලයේ සියලු පව් සියල්ල ජනතාවගේ කරමතර දැම්මා. දාලා දැන් කියනවා මේක IMF එක තමයි කිව්වේ කියලා. එතකොට අපි කියන්න කැමති කරුණා කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුද අපිට කියන්න. මොකද සමහරු මේකට අත දික් කරන්න බයයිනේ. අපි කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණා කළා ඔබතුමාලා අපිට කියන්න මේක මේ විදුලි නියාමන පනතේ තිබෙන නැත්නම් විදුලි බල පනතේ තියෙන සාධාරණ වියදම කියන එකට අදාළ වෙනවද? මේ දූෂණ අක්‍රමිකතා සියල්ල එකතු වෙච්ච බිලක් තමයි මේ රටේ මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙන්නේ. අද විදුලි බිල ගෙවා ගන්න බැරුව විශාල පිරිසක් විශාල අර්බුදයක ඉන්නවා. හැබැයි ඒක ගැන නෙමෙයි මේගොල්ලෝ කතා කරන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වයි කියලා විදුලි බිල වැඩි කරලා මිනිස්සුන්ගෙන් හූරා කරන දැනට මේක පත් කරලා දිනවා. මේ ඉතිහාස කරපු පව්, මේ විදුලි බල මණ්ඩලයේ පහුගිය කාලේ දූෂණය වෙච්ච ඒ වගේ ගසා කාපු ඒ සියල්ලටම වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා මේ රටේ මහ ජනතාවට. ඒ නිසා ඒකත් බොහොම පැහැදිලිව මම මේ වෙලාවේ කියන්න ඕන. ඒ වගේම මම කියන්න කැමති දැන් බලන්න ඊළඟට මේ වැඩ පිළ දැන් අපි මේ 17 වෙනි වතාවට තමයි අපි මේ ක්‍රියාදාමයට අපි යන්නේ. එතකොට දැන් මොකද අද පටන් ගන්න තියෙන්නේ? දැන් මම දැක්කා දාලා තියෙනවා මේ විකුණා ගැනීම සඳහා වන ක්‍රියාදාමයක් යනවා. පාඩු ලබන ආයතන, ලාභ ලබන ආයතන දැන් සේල් කියලා වැඩේ දැන් පටන් අරන් තියෙනවා. කොඩි දාලා තියෙනවා දැන් සේල් එක පටන් අරගෙන තියෙනවා. එතකොට දැන් බලන්න මේ ක්‍රියාදාමය තුල දාලා තියෙන ආයතන ගණනාවක් දාලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගන්න බලන්න දැන් ඒක දැන් මේකේ බොහොම පැහැදිලිව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් 49.5% මීට කලින් වික්කා. ඊළඟට හතලි සතරයි දසම නමයයි අටක් කොටස් මැලේසියාවේ මැක්සිස් සමාගට අනුබද්ධව තිබෙනවා. එතකොට ඉතිරි කොටස් 105.5 දෙකක් රජයේ පෞද්ගලික බැංකු කිහිපයක් රක්ෂක සමාගමක් උද්දලික සමාගම සහ පුද්ගලයන් කිහිප දෙනෙක් සතුව තිබෙනවා.
ඔබතුමාට තව ඇත විනාඩි
2022 වර්ෂයේ විතරක් ඩොලර් බිලියන රුපියල් මිලියන 108ක් බදු ගෙවීම පස්සේ ලාභය තිබුණා. දැන් බලන්න ගරු මන්ත්‍රීතුමනි, ටෙලිකොම් සමාගමට අනුබද්ධව මොබිටෙල් දත්ත මධ්‍යස්ථානයක් තියෙනවා, ඩේටා සෙන්ටර් එක. මේකත් කෙලිම මේකත් එක්ක යනවා. ඒ විතරක් නෙමෙයි, කේබල් CMEWV3456 SLT Global Network මුළු රටම ආවරණය වන කිලෝමීටර 65000ක් වන ෆයිබර් ඔප්ටික් ජාලය. තවත් සමාගම් රාශියක් රුපියල් බිලියන 220කට වැඩි වටිනාකමක් සහිත නිශ්චල සහ චංචල දේපළ. මේ සියල්ල තමයි දැන් විකුණන්න හදන්නේ මේ ටෙලිකොම් සමාගමේ සතු දේවල් ටික. මම කියන්න කැමති මේ විකිණීම මීට කලින් කෙරුවා. මේ රටේ තිබිච්චව වික්ක හොඳම ඒවා ටික. දැන් ඔක්කොම කියනනේ බිස්නස් කරන්න එපයි කියලා. ආණ්ඩුව බිස්නස් කරන්න එපා. ආණ්ඩුව නෙමේ ඒවා කරන්න ඕනේ, අයෝ බිස්නස් එක දෙවාර දෙන්න රාජ්‍ය ආයතන ටික. දැන් එහෙම ඒවා වික්කා. පෞගේ කාලේ දිග හරහා නැතුව වික්ක තමුන්නාසල් දන්නව, ඔබතුමාල දන්නව මේ විකිණීමේ කොච්චර කරාද කියලා කිව්වොත්. අපි දිගින් දිගටම අපේ තිබිච්ච හොඳ මේවා ටික අපි විකුණලා දැම්ම මේ රටේ. මේ රටේ තිබුණ පිගාන් සංස්ථාව අපි වික්කා. ඊළඟට අපේ සම්බාන සංස්ථාව වික්කා, සීනි සමාගම වික්කා, ජාතික වේශකරු සංස්ථාව වික්කා, ලංකා තුනීලෑලි සංස්ථාව විකුණුවා, ලංකා සිමෙන්ති සංස්ථාව විකුණුවා, කැලණි ටයර් විකුණුවා, ලංකා වාණි සංස්ථාව මේවා වික්ක තුට්ටු දෙකට විකුණලා දැම්මා මේවා. ඊට පස්සේ 49ක් චන්ද්‍රිකා මැතිණියගේ කාලේ වික්කා. දැන් විකුණන්න දෙයක් නැහැ, මේ තියාගෙන ඉන්නේ රජයට ස්වෛරීභාවයේ රටේ ස්වෛරීභාවයේ ආරක්ෂා කරන ඒව ටික විතරයි දැන් මේ තියාගෙන ඉන්නේ. දැන් ඒව ටිකත් විකුණුවයින් පස්සේ උදාහරණයක් මම ගත්තොත් මේ ටෙලිකොම් ආයතනය කියන්නේ ආයතනයේ ටෙලිකොම් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒකේ ඉන්න සමහර ඉංජිනේරු මහත්තුරු මේකට බොහොම කැමති වෙන්නත් පුළුවන්. ඒ අය කිසි ගැටලුවක් නැහැ, ඒගොල්ලෝ කිසිම උද්ඝෝෂණයකට යන්නේත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේක විකුණන්න ඕනේ කියලා. හැබැයි මතක තියාගන්න මේ රටේ දත්ත පද්ධතියත් එක්ක තමයි මේ රට බාර දෙන්නේ මේ විදේශ සමාගම් වලට. ඒකේ අවසානයේ අපේ තියෙන සියලුම තොරතුරු ටික අපි විදේශ සමාගම් වලට බාර දීලා නිකන් ඉන්නේ. ඊළඟට අනික් ආයතනත් බලන්න, හැම ආයතනයකම මේ තත්ත්වය තමයි තිබෙන්නේ. දැන් අර අද හයට් එක ගැන අපේ හිටපු අපේ ඇමතුමා කිව්වා හයට් එක මිලියන ඩොලර් මිලියන 50ක් ඒකට වියදම් කරලා තියෙනවා. ඩොලර් මිලියන 130ක් ඒක ඒගොල්ලෝ ඉල්ලනවා. කවුද මේක ගන්නෙන්? ඇයි මේ හයට් එක හැදුවේ? කවුද මේක හදන්න වක් කියන්න ඕන මිනිස්සු ටික? හැබැයි අවසානේ මොකද වෙන්නේ? හයට් එක විකුණන්න ඕනේ ඉඳා ලිටර සමාගමත් විකුණනවා. ලිටර සමාගම විකුණන්න ඕනේ ඉඳා රක්ෂණ සංස්ථාවත් විකුණනවා. රක්ෂණ සංස්ථාව විකුණනකොට එකක් නෙමෙයි ආයතන 15ක් ඔක්කොම විකිණලා සම්පූර්ණයෙන් අවසන් වෙනවා. වාසුදේව නානායකතුමා යන්තම් නඩුවක් දාලා මේක දිනාගත්තේ. අද ඒවා ඔක්කොම සියල්ල විකුණනවා. අපි කියන්නේ පාඩු ලබන ආයතන විකුණන්න. පාඩු ලබන ආයතන බුද්ධලීකරණය කරන්න තියෙන ඕන දෙයක් කරන්න. මොකද හේතුව ඒ වගේ සේවකයෝ ආරක්ෂා කරගන්න ගමයි ක්‍රියාදාමය කරන්නේ. දැන් ශ්‍රී ලංකන යාලා ඉන්නේ. අද මම දැක්ක රිමාසි පාර්ලිමේන්තුවම කියනවා සේවකයන් ආරක්ෂා කරගන්නවලු ඒක විකුණනවලු. ශ්‍රී ලංකා කේටරින් එක ලාභ ලබන ස්ථානයක්. ඇයි මේ ශ්‍රී ලංකන යාලා ඉන්නේ අපි කියන්නේ විකුණන්න එපයි කියලා? මේකේ පාඩු ලබන්න අවශ්‍ය කරන කටයුතු ටික කරේ මේ රටේ පෞගිය කාලවකවානුවේ මේ රටේ ජනාධිපතිවරුන්ගේ බෑන මස්සිනාලා. ඒක පාලනය කිරීමේ ප්‍රතිඵලය. හරි, ඒ වැරදි පරිපාලනයේ ප්‍රතිඵලය නිසා ශ්‍රී ලංකන යාලා ඉන්නේ කඩාවත්. අද මේ තියෙන ඩෙස්ටිනේෂන් ටික කරු මන්ත්‍රීතුමා, මේ ඩෙස්ටිනේෂන් ටික කාටවත් යන්න විදියක් නැහැ. අද ශ්‍රී ලංකන යාලා ඉන්නේගේ සියලුම ගුවන් යාන ෆුල්. හැබැයි කොම්පැනි ලොස්. මේකයි තියෙන ප්‍රශ්නේ. කොම්පැනි ලොස් එයාලා ඉන්නේක ෆුල්. ඒකේ වැඩ කරන අය අපිත් එක්ක කතා කරනවා. ඒගොල්ලෝ කියන්නේ මේ ප්‍රශ්නේ ඇති කරේ අපි නෙමෙයි, මේ ලංකාවට තියෙන දැවැන්තම මේ ආයතන විකුණා දැමීම තුළ සිද්ධ වෙන්නේ ලංකාවට තියෙන ඩෙස්ටිනේෂන්ස් එක නැති වෙනවා. අපිට සංචාරක ව්‍යාපාරය වැදගත් වෙන්නේ. අපි සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 8ක් 9ක් හොයාගන්න පුළුවන්. අපේ එක්ස්පෝර්ට් එක බලන්න. අපේ එක්ස්පෝර්ට් එක ඩොලර් බිලියන 11යි. ගිය අවුරුදු ඩොලර් බිලියන 12යි. අපි බලන්න ඕන ඩොලර් බිලියන 20කට මේක වැඩි කරගන්න. අපේ එක්ස්පෝර්ට් එක මේ ආයතන ටික විකුණලා දැමීම පමණක් නෙමෙයි. අපේ රෙමිටන්සස් පිටරටින් එන අපිට එන ආදායම් මාර්ග ටික ඩොලර් බිලියන 7ක් ආව ඉස්සර, දැන් 4යි. ඒක අඩු වෙලා තියෙනවා. මේක ඩොලර් බිලියන 8ක් 10ක් හොයාගන්න පුළුවන්. මෙන්න මේවා වැඩි කරගෙන ඩොලර් ටික හොයා ගන්නවා ඒක පැත්තකින් තියලා මේ රටේ හොඳම ලාභ ලබන ආයතන ටික ඩොලර් බිලියන 4.5කට විකුණලා මේ සල්ලි ටිකෙන් සූදු කෙරෙන්න තමයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න හදන්නේ මම කියන්නේ ඒකයි මේකේ වැඩපිළිවෙල අපිට කියන්න අපි මේ ක්‍රියාදාමය අපේ කැමැත්ත තිබෙනවා කිසි ගැටලුවක් නැහැ අපි මේක දිගින් දිගටම අපි කතා කරා අපිට යන්න වෙන විකල්පයක් තිබුණේ නැහැ හැබැයි මේ විකල්පය තුල රාජ්‍ය ආයතන ටික අපේ හොඳටම ලාභ ලබන රටට ස්වෛරීභාවය අපේ ආරක්ෂා වෙන ඉතාම වැදගත් මර්මස්ථාන ටික විකුණලා දාලා පෞද්ගලිකකරණය කරලා රටට ආණ්ඩුවට නැත්තම් රජයට ශක්තියක් ලබා දුන්න ආයතන ටික විකුණලා දාලා පාඩු ලබන ආයතන ටික ඔහෙ තියලා තියෙන එක නෙමෙයි කරන්න තිබුණේ මම හිතන රයින්ලි කෝසිගේ මැතුමා දන්නවා තමසෙක් කියන ආයතනය සිංගප්පූරුවේ මේක ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙල සකස් කරුවා ඒ කාලේ අද තමසෙක් ආයතනය හදලා තියෙනවා සිංගප්පූරුවේ තිබිච්ච සියලුම පාඩු ලබන රාජ්‍ය ආයතන එක කොටස් විදියට එක හදලා තියෙනවා කරුවන්තුමා ඒක තුලදී ඒගොල්ලෝ ලාභ ලබන දැනකට මේක ගියලා තියෙනවා අපි කියන්නේ මේවා තියාගෙන භුක්ති විඳින්න නෙමෙයි මම මේ කතා කරන්නේ හැබැයි ඒවා අපිට වැදගත් මර්මස්ථාන ගන්නාවක් තියෙනවා මේ මර්මස්ථාන රෝරාය කියන අපිට මර්මස්ථාන අපිට ගුවන්තොටුපළ කියන මර්මස්ථාන අපේ මේ ටෙලිකොම් ආයතන මේ වගේ ආයතන කියන අපිට මර්මස්ථාන මේ රටේ වැදගත් ආයතන ඒ විතරක් නෙමෙයි අපිට දියුණු කරන්න පුළුවන් ඒවා ලාභ ලබන ඒවා ඉතින් ඒ නිසා ඒවා විකුණා දැමීමෙන් ඩොලර් බිලියන 4.5ක් අරගෙන ඒකට ආපහු ඉදිරි ටිකක් කාලා විනාශ කරන්න නෙමෙයි අපි කල්පනා කරන්නේ රටට ඩොලර් ආදායම ගේන්න පුළුවන් වැඩපිළිවෙළ කීපයක් තියෙනවා එකක් මම අර කිව්ව විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය වැඩි කරගන්න ඩොලර් බිලියන 7 ඉඳලා 12 13 14 දක්වා ඊළඟට එක්ස්පෝර්ට් එක වැඩි කරගන්න ඩොලර් බිලියන 20 දක්වා ඊළඟට අපි වැඩපිළිවෙළක් හදමු අපේ අපනයනයන් එක්කම අනිත් පැත්තේ සංචාරක ව්‍යාපාරය ඩොලර් බිලියන 4.5ක් අපි ගත්ත 2019 2018 අවසානයේ අපි 2019 ඉඳලා තමයි මේ කඩාවැටීම වුණේ සංචාරක ව්‍යාපාරය අපිට වර්ධනය කරන්න පුළුවන් ඉතාම වැදගත් වැඩපිළිවෙළක් වහම හදන්න ඩොලර් බිලියන 8ක් 10ක් ගන්න පුළුවන් වැඩපිළිවෙළක් මේක තුල අපිට මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කියන විශ්වාසය තමයි අපි තුල තිබෙන්නේ ඒ නිසා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කියනවා බොහොම පැහැදිලිව මේ මුදල් දෙනවා වගේම ඔබගේ වැඩපිළිවෙළ අපිට කියන්න ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ අපිට පාර්ලිමේන්තුවට කියන්න අපිට අපේ දෙන්න පුළුවන් සහයෝගය අපි ලබලා දෙනවා හැබැයි මේ ක්‍රියාදාමය තුළ ඇති වෙන ප්‍රශ්න පිළිබඳව මීට වඩා සාකච්ඡාවෙන් අපි වැඩ කළොත් හොඳයි කියන යෝජනාවත් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරමි
බොහොම ස්තුතියි ගරු මන්තුමාට මීළඟ ගරු සුදර්ශන දෙනපිටියේ මන්තුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා
ගරු මොනසාරුඩු මන්ත්‍රීතුමනි මම හිතන්නේ ප්‍රථමයෙන්ම අපි සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මම හිතන්නේ මේ කාලේ දෙන්න බලන හොඳම තෑග්ගක් එතුමාට ලැබිලා තියෙන්නේ කොහම වුණත් IMF ලෝන් එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝන් එකත් එක්ක එහෙම නැත්නම් ණය මුදල් ලැබීමත් එක්ක අපි යම්කිසි අස්වැසිල්ලක් ලැබුණා අපි හිටියේ කොහොමද අපි මීට මාස කීපයකට කලින් කොහොමද හිටියේ කියලා හැමෝම දන්නවා ගෑස් පෝලිං පෙට්‍රල් පෝලිං ලයිට් නැතුව පාරවල් වල මිනිස්සු කොච්චර දුක්ඛින්දද දුක්ඛින්ද ඉන්නකොට තමයි ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙලා අන්තිමට කවුරුත් බාර ගන්න බැරි වෙලාවේ කරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගත්තා බාරගෙන එතුමාගේ තියෙන අත්දැකීම් සමග ඉස්සරහට රට දැන් කරගෙන යනවා අපි දකිනවා හැම වෙලාවෙම සාමාන්‍යයෙන් මේ IMF ලෝන් එක ගැන කතා කරනකොට හැමෝම අහනවා ඇයි මේ ලෝන් එකක් පිටිපස්සෙන් යන්නේ IMF එකේ පිටිපස්සෙන් යන්නේ කියලා අහනවා IMF කියන්නේ වමනම් හඳුන්වන්නේ ලෝකේ ක්‍රිබ් එක කියලා අපේ රටේ අපි ණයක් ගත්තොත් බැංකුවකින් ඒ ණය ගෙවන්න යනකොට අපි ගෙවා ගන්න බැරි වුණොත් අපිට මාස දෙකක් තුනක් ගෙවා ගන්න බැරි වුණොත් එහෙමම ක්‍රිබ් එකට යනවා සෙන්ට්‍රල් බැංකේ තියෙන අංශයක් තියෙන ඒ ක්‍රිබ් එකට යනවා ක්‍රිබ් එකට ගියාම අපි වෙන බැංකුවකින් කොහෙන්වත් අපිට ලෝන් එකක් ගන්න බෑ. අපිට කොහොමද වෙන බැංකුවෙන් ලෝන් එකක් ගන්න බෑ. අපි ඇයිඩී කාඩ් එක ගැහුව ගමන් කියනවා මෙන්න මෙයා මේ ණය වාරික ගෙවලා නැහැ. ඒක නිසා දෙන්න බෑ. මේ වගේ දේවල් තමයි සිදු වුනේ. එතකොට මේ ක්‍රිබ් එක තමයි ලෝකේ ක්‍රිබ් එක තමයි මේ IMF කියන්නේ. ඔවුන් ග්‍රීන් ලයිට් එක දුන්නා. එහෙම නැත්නම් කොළ එළිය පත්තු කරලා අපිට ඩොලර් මිලියන 3.3ක් දැන් මුල් වාරිකය ලබා දුන්නා. දැන් අපිට යම්කිසි සහනයක් ලැබුණා. යම්කිසි සහනයක් ලැබුණා. දැන් අපිට ඉස්සරහට කරගෙන යන්න බලා අපි බංකොලොත් මේ රටට කිසිම දෙයක් උදව් කරන්න බෑ, උදව් කරන්න ඕනේ නෑ, උදව් කරන්න ක්‍රමයක් නෑ. නොයෙකුත් ආකාරයේ ක්‍රියාමාර්ග ගන්න මට්ටමේ මට්ටමට අපි ආවා. විදේශ රටවල් වල විදේශ ආයතන වලින් අපිට ලෝන් එක ගන්න ලෝන්ස් ඒ තියෙන ග්‍රාන්ට්ස් කිසියක් ලෙන්න තත්ත්වයටපත් උනේ නැහැ. අපි අන්ත අසරණ තත්ත්වයටපත් වෙලා හිටිය වෙලාවක්. හැබැයි ටිකෙන් ටික අපි හොඳ තැනකට ගෙනල්ලා අපි ලෝන් එකක් ගන්න යනකොට අපිට තියෙන ලොකු ප්‍රොසෙස් එකක්. අපිට ගොඩ ලොකු දේවල් ගොඩක් කරන්න ඕනේ. අපි වාහනයක් ලීස් කරන්න යනකොට අපි අත්සන් කරනවා මං හිතන්නේ 50 දෙනෙක් ඉදලා අත්සන් කරනවා. යයි අත්සන් කරන්නේ ඒවල තියෙන ඇග්‍රීමෙන්ට් එක කේක අත්සන් කරනවා. හැබැයි කවුරුත් කියවලා තියෙනවද? මං හිතන්නේ මේ ලංකාවේ කිසිම කෙනෙක් කියවලා ඇති කියලා ඒක තියෙන ඇග්‍රීමෙන්ට් එක ඇටියට. ඒ වගේ තමයි මේ වගේ අවස්ථාවක අපිට දෙනවා කේක කන්ඩිෂන්ස් දානවා. කොන්දේසි දානවා. මේ කොන්දේසිත් එක්ක තමයි අපිට ගමන් කරන්න වෙන්නේ. අපි සාමාන්‍යයෙන් දැන් අපි හැමෝම කියන අවුරුදු 72 දේශපාලන රට විනාශ කළා. මතයක් පතුරනවා. මේක හැබැයි හැමෝම කියනවා. මේ මේ මෙතන ඉන්න සියලු දෙනාම ඒකට වගේ කියන්න ඕනේ. අපි මේ සැරේ අලුතෙන් ආව മന്ത്രിවරු. අපි මේ සැරේ තමයි ආවේ පාර්ලිමේන්තුවට. 2009 ඉඳන් පළස් සභාවේ හිටියා. අපිත් බලාගෙන හිටියා මොකද්ද වෙන්නේ කියලා. හැබැයි සිස්ටම් එකක් අවශ්‍යයි කියලා අපිට තේරුණා. අපිට ජාතික සැලැස්මක් නැහැ ගරු മന്ത്രിතුමනි. මුල් ආසනාරෝධ മന്ത്രിතුමනි. අපිට ජාතික සැලැස්මක් නැහැ. අපිට හැදෙන්න ඕනේ ජාතික සැලැස්මක්. නැෂනල් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. නැෂනල් ප්ලෑන් එකක් නැත්තම් තමයි මේ ප්‍රශ්න සියල්ලම එන්නේ. ජාතික ආරක්ෂාවත් එකට ගැලතුණු නැෂනල් ජාතික සැලැස්මක් තියෙන්න ඕනේ. ඒ ජාතික සැලැස්මක් නැහැ අපිට. දියුණු රටවල් වල ඇමරිකාව වගේ රටවල් වල ජාතික සැලැස්මක් තියෙනවා. මොන දේශපාලන පක්ෂපත් වුණත් කවුරුපත් වුණත් ජාතික සැලැස්මේ යන්නේ. මොනාරි වෙනස් කරන්න අවශ්‍ය නම් බෞතරයේකේ පාර්ලිමේන්තු බෞතරයේකින් අපිට ඒක වෙනස් කරගන්න පුළුවන් අත්‍යවශ්‍ය නම්. ඉතින් ඒ වගේ ජාතික සැලැස්මක් අපිට තිබිය යුතුයි. ඒ වගේම අපි ගොඩක් වෙලාවට මේ IMF ලෝන් එකත් එක්ක අපි බැල දන්නවා ADB එක, ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක එක, ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේම ජයිකා, කොයිකා මේ ආයතන සියල්ලම දැන් අපිට නැවත වතාවක් අපේ රටට ඇවිල්ලා උදව් කරන්න කැමතියි. ආධාර දෙන්න, ණය දෙන්න කැමතියි. ඒ තරම් මේ තව ආයතන විශාල ප්‍රමාණයක් දැන් අධිකරණ ජනාධිපතිතුමාට දැනුවත් කරලා තියෙනවා මේ රටට ඇවිල්ලා දැන් උදව් කරන්න එනවා කියලා. ඒ වගේම ආයෝජකයෝ. ආයෝජකෙක් එන්නේ නැහැ බංකොලොත් රටකට. ආයෝජකෙක් ආවේ නැහැ. හැබැයි දැන් ආයෝජකයෝ විශාල ප්‍රමාණයක් එන්න සූදානම් වෙලා ඉන්නවා. මේක ඉතාම වැදගත් දෙයක්. ඉතින් ඒ වගේම මම නම් කියන්නේ අපි මොනවද අපි කරේ මේ ණය අරගෙන? අපි පෙට්‍රල් ටික අඩු කරලා දුන්නා. අපි පෙට්‍රල් 400ට 500ට අරගෙන පෙට්‍රල් රුපියල් 100ට දෙනවා. ඒ 300 400 රජයේ ණය අරගෙන ඒක පියවනවා. ඕක තමයි උනේ. ඩීසල්, පෙට්‍රල්, අනිකු සියලුම දේවල් පොහොර සානාධාර දුන්න රටට සල්ලි ගෙනල්ලා සල්ලි ණය ගන්න අරගෙන ඒවට අපි සහනාධාර දීලා නොමිල පොහොර දුන්නා. ඊළඟට සමෘද්ධිය. සමෘද්ධිය සිස්ටම් එක නම් මම අගය කරන්නේ නැහැ. මේක නෙමේ වියුත් හැමදාම දැන් බලාගෙන ඉන්න සමෘද්ධිය ලබන අය. අපිට මේ මාසේ යම් කිසි දවසක් තියෙනවා එදාට බලාගෙන ඉන්න අපිට සමෘද්ධිය ලබා දෙයි කියලා. සමෘද්ධිය දෙනකම් බලාගෙන ඉන්න හැමෝම. ඒක නෙමේ වෙන්න තිබ්බේ. මේකේ සිස්ටම් එක අන්න ඔකට හැදෙන්න තිබ්බා. අපිට අවුරුද්දෙන් අවුරුද්ද ස්ටෙප් බෑක් උඩින් තියෙන විදියට හදන්න තිබ්බා. තව වැඩි කරලා මුදල් කීයක් හරි වැඩියෙන් දීලා හරි. ඔවුන්ගේ ආ ජාතික ආර්ථිකයට වැඩපළිලක් හදන්න තිබ්බා. ඒක තමයි මම කියන්නේ. ජාතික ආර්ථිකයට ශක්තිමත් වෙන ආර්ථිකයේ ශක්තිමත් වෙන වැඩපළිලක් හදන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. හැමදාම නිකන් දෙනකම් මරණකම් නිකන් දෙන එක නෙමෙයි වෙන්න ඕනේ. අවුරුදු 5ක් විතර යනකොට ඔවුන් ශක්තිමත් වුණ අපිට අයින් කරන්න පුළුවන්. ඔන්න යා ව්‍යවසායකෙක් කරලා ජාතික ආර්ථිකයට මෙයා ශක්තිමත් අපිට දායක වෙනවා. මොකක් හෝ දෙයක් කරලා ජාතික ආර්ථිකයට එකතු කරන ක්‍රමයක් තිබ්බනම් මං හිතන්නේ මෙතනට වැඩිය තැනකට එන්න තිබ්බා. කොහොම වුණත් අපි දකින්නේ විපක්ෂය කියලා අපි දකින්නේ හැම වෙලාවෙම කකුලෙන් අදින දෙයක්. මේක තමයි විපක්ෂය ලංකාවේ. ශ්‍රී ලංකාවේ විපක්ෂය කියන්නේ මේක. අපි යුද්ධ කරනකොට මම හමුදාව ගිටිය කෙනෙක්, ආබාධිත නිලධාරියෙක්. මම දකින්නවා හැම වෙලාවෙම මැද්දෑම අපි යුද්ධ කරනකොටත් කිව්වා. කිල්නොච්ච යනකොට මැදවච්ච යනවා කිව්වා. මේ දන්නවා දැන් කිල්නොච්චේ ගිහිල්ලා අල්ලන්න යන්නේ කියලා. හැබැයි සමහර අය කිය ඕන ගණුකට යුද්ධ කරන්න පුළුවන් කිව්වා. නොයෙකුත් දේවල් කියලා අර මොරාල් එක විරෝධාර රණවිරුවන්ගේ මොරාල් එක බිම දාන්න නොයෙකුත් දේවල් කිව්වා. හැබැයි ඒක අපේ රටේ වාසනාවට අපි යුද ජයග්‍රහණය ලබලා දෙන්න පුළුවන් වුණා. කාටවත් මතක නෑ මේවා. අපේ තරුණ කාලේ සම්පූර්ණයෙන්ම වැය කරේ, කැප කරේ මේ රට වෙනුවෙන්. ඒවා කාටවත් මතක නෑ දැන්. මේ දේවල් කරලා කොහොම හරි යුද ජයග්‍රහණ කළ මේ රට බේරලා දීලා ඊට පස්සේ ටිකෙන් ටික උඩට ගත්තා. 2005ට කලින් තිබුණු විදිය හිතන්න. මාර්ග පද්ධතිය කොහමද? ඉස්සර බණ්ඩාරවැලි ඉඳන් මම බණ්ඩාල ප්‍රදේශයේ බණ්ඩාල ඉඳන් කොළඹෙන්ද බෑ 8ක් ඉදර යනවා. ඇවිල්ලා දවසක් ඉදර නිදියන්න ඕනේ. ඒ තරම් මහන්සි. හැබැයි කාපට් පාරවල් ආවට පස්සේ අපි දැන් රැයට යනවා. පැය 3ක් 3ක්ම ආරක් වෙනකොට අපිට යන්න පුළුවන්කම තියෙනවා. දවල්ට පැය 4ක් 4ක්ම ආරක් වෙනකොට යන්න පුළුවන්කම තියෙනවා. මේවයි කොච්චර පෙට්‍රල් ඉතුරු වුණාද? කොච්චර අමතර කොටස් ඉතුරු වුණාද? අමතර කොටස් වැය වෙන එක කොච්චර නැති වුණාද? මේව කවුරුත් කතා කරන්නේ නැහැ. මොනවද ණය අරගෙන කරේ කියලා තමයි අහන්නේ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් කරලා මේ ආර්ථික වේගයත් වැඩි වුණානේ. 2015 වෙනකොට ආර්ථික වේගය 8.2ක් වෙනකම් වැඩි වුණා. ඊට පස්සේ වැඩි වුණා. මේවා කවුරුත් කතා කරන්නේ නැහැ දැන්. අද උදේ දැන් නැගිට්ටා වගේ දැන් ඇවිල්ලා මෙතන කතා කරනවා මොනවද කරන්නේ? ඒගොල්ලන් ඉඳලා ඒගොල්ලන්ම කියන 7272 30 කොහොමද මොනවද කරේ කියලා අහනවා. මේ විපක්ෂේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ අපි හැමෝම කතා කරන ණය ගත්තා කියන එක නම විතරයි. ඒක තමයි මං අහගෙන අර ගෞරව රෝහිණී කවිරත්න මැතිණියත් කිව්වා ණය ගත්තා කියන එක විතරයි අපිට කියන්න තියෙන්නේ කියලා. හැබැයි IMF එක මං ඉස්සෙල්ලා වගේ ඉස්සෙල්ලා කිව්වාගේ ණය ගත්ත අපි ඒ IMF එක ඕකේක දුන්න නැත්නම් කොළ එළිය පත්තු කරේ නැත්නම් අපිට මේ රට උස ගන්න බැරි වෙනවා. ඔය බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ ණය ගන්න. පුළුවන් තරම් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. නිෂ්පාදනය වැඩි කර ගන්න ඕනේ. ඒක හරි අපි විශ්වාස කරනවා ඒක කරන්න ඕනේ. සිස්ටම් එකක් හදා ගන්න ඕනේ අපි. නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරලා තමයි අපිට ඉහළට ගන්න තියෙන්නේ. අපි බාණ්ඩ අනවශ්‍ය බාණ්ඩ කොච්චර මේ රට ඇතුළු වුණාද? අනවශ්‍ය බාණ්ඩ ප්ලාස්ටික් කෑලි නොයෙකුත් අනවශ්‍ය දේවල් කොච්චර මේ රටට ආවද? හැබැයි ඒවා සියල්ලම නැවැත්තුවා. දැන් නවත්තලා අපි නිෂ්පාදන ආර්ථිකයක් හදන්න දැන් උත්සාහයක් ගන්නවා ටිකෙන් ටික. ඒ වගේම මං හිතන්නේ අපි විශේෂයෙන්ම මං උඩරට එහෙම නැත්නම් අපේ උඩ ප්‍රදේශයේ කඳුකර ප්‍රදේශයේ ඉන්න කෙනෙක් හැටියට බණ්ඩාරවෙල බදුළු දිස්ත්‍රික්කයේ අපි එළවලු ගොවීන් දැන් හොඳට වගා කරනවා. අපි මේවට හොඳ ක්‍රමයක් හදලා දෙන්න ඕනේ. විදේශ රටවල් වලට මේ එළවලු එක්ස්පෝර්ට් කරන්න පිටරට යවන්න අපනයනය කරන්න මේ වෙනකොට දැන් සූදානම් කරගෙන යනවා අපි. මේ වයින් අපිට අර ආර්ථික ආදායමට එහෙම නැත්නම් රටට ෆොරින් කරන්සිස් ගේන්න පුළුවන් ඕන තරම් අවස්ථා තියෙනවා. මාළුත් පිටරටින් ගෙනව රටක් බවට පත් වුණා අපි. මෙච්චර මූද තියෙනවා අපේ රටවටේ මූද. එහෙම තත්යකට පටලලා හිටියේ. කොහොම වුණත් දැන් වෙනකොට ජනාධිපතිතුමා මේ කරගෙන යන වැඩපිළිවෙලෙන් මම ඉල්ලනවා හැමෝගෙම ඉල්ලා සිටිනවා කකුලෙන් අදින්න එපා. අපි 2009 මැයි 18 වෙනිදා වෙනකොට දා යුද ජයග්‍රහණය කරන මුළු රටම එකතු වුණා. කීප දෙනෙක් රටට ආදරේ නොකරන පිරිසක් විරෝධා රණවිරුවන්ව බාල්දු කරලා කතා කරාට මුළු රටම එකතු වෙලා එක හඬින් කියයි තියා මේ රට බේර ගන්න ඕනේ කියන මතේ එදා තමයි ප්‍රභාකරන් අවසන් කළා මේ රට බේරලා දුන්නේ. ඉතින් ඒ වගේ අපිට එකතු වෙන්න පුළුවන් වාතාවරණයක් තිබිය යුතුයි. එකතු විය යුතුයි. ප්‍රශ්න තියෙනවා. වරදි පෙන්වන්න ඕන තරම්. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මේක විපක්ෂයේ කාර්යභාරය වෙන වැරදි පෙන්වීම තමයි. ඒක කරන්න අපි එකතු වෙලා මේක උඩට ගන්න විදියක් කතා කරන්න. කවුරුත් අද මම ඇහුවා මේ දවස් තුනේ කවුරුත් යෝජනාවක් කරාද? මේ වෙනකන් කවුරුත් යෝජනාවක් කරේ නැහැ. කිසිම කෙනෙක් යෝජනාවක් කරේ නැහැ. නිකන් කතා කරනවා පමණයි. චෝදනා කරනවා පමණයි. ණය ගත්ත කියලා කියනවා පමණයි. කවුරුත් යෝජනාවක් කරේ නැහැ. අපි මේක කරමු. මෙන්න මෙහෙම කරොත් මේ රට උඩට ගන්න පුළුවන්. එහෙම කරේ නැහැ. ඒක තමයි අපිට දෙන දුක. අපි දන්නවා බදු ගේම ක්‍රමවත් කරන්න ඕනේ. බදු ෆයිල් ලක්ෂ 3ක් විතර තියෙන එකෙන් 15000ක් 20000ක් විතර බදු ගෙවනවනම් මේක ලොකු ප්‍රශ්නයක්. මේ වාහනේ සිස්ටම් කරන්න ඕනෙමයි. බදු ගෙවන්නේද බදු දැලෙන් රිංගලා ඉන්න මිනිස්සු ටික අල්ල ගන්න ඕනේ. මේව කළ යුතුයි. මේවට ක්‍රමයක් හදන්න ඕනේ. මේවෙන් පයින්න බැරි වෙන්න. ඒක තමයි සිස්ටම් චේන්ජ් එක කරන්න ඕනේ. මේවට මේ සිස්ටම් අපි හදා ගන්න ඕනේ. අපිට දැන් ඕන තරම් හයිටෙක් අපේ ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. ID card number එක ගැහුවම ඕන තරම් බැංකුවෙන් අපිට අපේ බැංක කාඩ් එක දැම්මම අපිට ඕන බැංකුවෙන් ලංකාවේ ගන්න පුළුවන්කම තියෙනවා. මුදල් ගන්න පුළුවන්කම තියෙනවා. බැලන්ස් එක බලන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඇයි බැරි මේ බදු ගෙවිය යුතු පුද්ගලයෝ ටික අල්ලගන්න? ඒකේ වගකීමේ අදාළ ආයතනේ. මේවට හදන්න ඕන ක්‍රමවේද. මේව නියාමනය කරන්න ඕනේ. ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හැම වෙලාවෙම විරුද්ධ වෙන කොටස විරුද්ධ වෙන එකනේ මේ වැඩේ වෙන්න ඕනේ. දැන් මේ කොළඹ ඉන්න කණ්ඩායමක් විරුද්ධ වෙනවා. දැන් ලොකු ප්‍රශ්නයක් අපිට එහෙ තියෙන අලි ප්‍රශ්නය, රිලව් ප්‍රශ්නය, නොයෙකුත් වනසතුන්ගේ ප්‍රශ්නය, අපේ එළවලු පළතුරු හේ ගොවිතැන් සියල්ලම විනාශ කරනවා මේ අය. දැන් මේකට විසඳුමක් දෙන්නේ නැහැ. මේ ඉඳන් කෑ ගහනවා මේ ඉන්න ගෙවල් වලට වෙලා සීත කාමර වලට වෙලා කෑ ගහනවා. අන්න අතන මෙහෙම වුණා, මෙන්න මෙතන මෙහෙම වුණා, අපිටත් කෝල් කරලා අහනවා. අර සතෙක් මේ මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා, ඔබතුමා ඒක දන්නවද? මෙහෙම කරනවද? අපිට කවුරුත් කතා කරන්න එපා. හේතුව ඇයි? ඒ මිනිස්සු විඳින දුක රැට අර LTT ත්‍රස්තවාදීන් එක්ක හිටියා වගේ තමයි මායින් ගන්නවල හිටිය මිනිස්සු වගේ තමයි ඒගොල්ලෝ ආය ජීවත් වෙන්නේ.
මුතුමයි කාලය අවසන්.
මට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමා. ඒකේ හේතුව තමයි ඔවුන් පුදුම දුකකින් ඉන්නේ. ඔවුන් රැට කොයි වෙලාවෙ එළියට බහින්න බලාගෙන ඉන්නේ. මේ ඉන්න අයට තේරෙන්නේ නැහැ මේක. අලි ඇවිල්ලා දැන් ගේ කඩයි, අලි ඇවිල්ලා විනාශ කරයි, අලි ඇවිල්ලා අපිව මරයි. ඒ මරණ බියෙන් ඉන්නේ මිනිස්සු. ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඔන්න අලියකට කෝටුවෙන් ගැහුවා කියන මේව තමයි ප්‍රශ්න. මේවට මොකක් හරි විසඳුමක්. මේ ඉන්න මිනිස්සු NGO වලින් මුදල් අරගෙන NGO එකතු කරගෙන දැන් අපිව අපේ ඉන්න මේ පැත්තේ ඉන්න මිනිස්සු ටික මිනිස්සුගේ දුක ගැන කතා කරන්නේ නැහැ. ඒක නිසා මම ඉල්ලනවා එකම එක දෙයක්. අපි හැමෝම වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. අපි ඔක්කොම එකතු වෙලා වගකීම කටයුතු පස්සේ දේශපාලනය කරමු. නැවත ණය ගන්න නැතුව අපනයන නිෂ්පාදන ආර්ථිකය සෑදීමට සියලු දෙනා එකතු වෙමු. අපි එකතු වෙලා අපේ රට ගොඩගමු කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටින හැමෝගෙම. මේ අපි බලාපොරොත්තු වෙන රට ගොඩට ගොඩ ගන්න නම් මේ තියෙන ඔය විශ්ව මේ කරන විශ්වවිද්‍යාල ළමයි දැන් අද කිව්ව දවස් 18ක් පාරේ කියලා දවස් 18ක් අද මේ විශ්වවිද්‍යාල වහලා ප්‍රයිවට් ස්කෝල ටික ඉගෙන ගන්නවා, ප්‍රයිවට් ස්කූල් ප්‍රයිවට් යුනිවර්සිටිස් ටික ඉගෙන ගන්නවා. ඒගොල්ලන් KDU එකට ඇතුල් වෙනකොටම දන්නවා කවදද කොන්වකේෂන් එක කියලා. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, මේ ඉන්න විශ්වවිද්‍යාල ටිකේ කවුරුත් දන්නේ නැහැ කවදද ඒගොල්ලන්ගේ විපාදිය ලැබෙන්නේවත් කියලා. ඒක නිසා මේ අය තේරුම් ගත යුතුයි. මේ යන්නේ කොහෙද? මේ අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ ටික මේවට එකතු වෙන්න එපා. මේ රට ගොඩ ගන්න ඔක්කොම එකතු වෙලා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරලා අපි මේ රට ගොඩගමු කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමාට. මිලනට ගරු ලලිත් තෙල්ලාල මන්ත්‍රීව ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනේ මන්තුමනි, මම ඉතින් පළමුව අධිකර ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්න කැමති. මොකද ජනාධිපතිතුමාගේ කතාවේදී ජනාධිපතිතුමා කිව්වා මේ සංශෝධන ඕන දෙයක් තියෙන දෙයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරන්න කියලා. ඒලාදි මම කියනවා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මෙරට අපේ මට මතක හැටියට කැබිනට් ඇමතිවරු මගේ 20 විතර ඉන්නවා. ඒ වගේම රාජ්‍ය ඇමතිවරුත් 40ක් විතර ඉන්නවා. අඩුම ගානේ මේ වගේ විවාදකෙදි, මේ වගේ වැදගත් විවාදකෙදි අඩුම ගානේ කැබිනට් ඇමතිවරු 20න් අඩු ගානේ කැබිනට් ඇමතිවරු 5 දෙනෙක්වත් අඩු ගානේ රාජ්‍ය ඇමතිවරු 40න් රාජ්‍ය ඇමතිවරු 10ක්වත්. මොකද රාජ්‍ය ඇමතිවරුන්ට අද කරන්න වැඩක් නැහැ. අද ප්‍රතිපාදන නැහැ. වරප්‍රසාද ටික විතරයි රාජ්‍ය ඇමතිවරුන්ට භුක්ති විඳින්නේ. ඒකද අඩු ගානේ ඒ වෙලාවේ පාර්ලිමේන්තුවක්වත් අඩු ගානේ 40න් රාජකාරී තියෙන පුළුවන් අඩු ගානේ 10ක්වත් මේ වගේ විවාදයකදී තියන්න කියන ගෞරවණීය ඉල්ලීම මම අධිකාර ජනාධිපතිතුමාගෙන් කරනවා. මේ එතකොට තමයි මේ කියන දෙයක් දැනගන්නේ මොකද්ද කියන්න පුළුවන්. මේ කැබිනට් එකේ වුණා කතා කරන්න පුළුවන් මේ මන්ත්‍රීවරු මෙන්න මේ දේ කිව්වා කියලා. අද කොහොම කිව්වත් වැඩක් නැහැ. කවුරක්වත් නැහැ. මේක අහගෙන ඉන්නවක්වත් කෙනෙක් නැහැ. මේ IMF ඒ වගේම ජාත්‍යන්තර මුල් අරමුදලට අපි මුල ඉඳන් කිව්වා යන්න කියලා. අපිට මතකයි ඒ වෙලාවේ මගේ 2022 3/29 ඉඳ තමයි මුලින්ම මේ ජාත්‍යන්තර මුල් අරමුදලට බැසිල් රාජපක්ෂ මහත්තුමා මුදල් ඇමති හැටියට ඉල්ලීම කළේ. ඒ ඉල්ලීම කළා මේ වෙනකොට මේක හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා ඒ බැසිල් රාජපක්ෂ මහත්තුමාගේ ඉඳන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවට වෙනක මේකට මහන්සි වෙච්ච සියලුම නිලධාරී සියලු දෙනාටම අපි ගෞරවණීය ස්තුතිය මේ වෙලාවේදී පුද කරනවා. ඒ වගේම අපි අහනවා ජනාධිපතිතුමාගෙන් දැන් මට මතක හැටියට මේ සියලුම ණය අරගෙන මේවා මේ රචින්නපත්තු ගලාට මේ ප්‍රීතිගෝසා නැගුවට මේවා මේ ආධාර නෙමේ හම්බ වෙන්නේ. මේව ණය හම්බ වෙන්නේ මේ ණය අරගෙන අනවශ්‍ය දේවල් වලට යොදවපු නිසා තමයි අද මේ තත්ත්වයට ජනතාව පත් වෙලා තින්නේ. අද කන්න බොන්න විදියක් නැතුව ජනතාව මැරෙන්නේ මේ ණය ගත්ත නිසා, අනවශ්‍ය දේවල් වලට යොදවපු නිසා. ඒකෙන් තමයි ජනාධිපතිවන්ගෙන් අපි අහනවා මේ ණය අරගෙන මං හිතන විදියට මේවත් ඔක්කොම ගත්තාම බිලියන 60කට වැඩි වෙනවා. මේ ණය අරගෙන අපි කොහොමද මේක ගෙවන ක්‍රමවේදය මොකද්ද? මේක ආර්ථික වැඩ පිළිවෙල මොකද්ද? මේක දැක්ම මොකද්ද කියලා මේ පාර්ලිමේන්තුවේ ජනතාවට ඉදිරිපත් කරන්න කියන ගෞරවනීය ඉල්ලීම අපි මේ වෙලාවේ කරනවා. ඒ වගේම මේ ජනතාවට මේ රටේ ජනතාවට විශ්වාසයක් ගොඩනැගෙන්න ඕන. මේ රජය දැන් රට හදන්න හදන්නේ කියලා
අද තාම ජනතාවට එහෙම විශ්වාසයක් ගොඩනැගිලා නැහැ. මොකද විශ්වාසයක් ගොඩනැගෙන විදියක් නැහැ. මොකද මම ඇතුළු මේ අපි පොහොට්ටුවේ සියලුම දෙනා අද මූලාසනයේ මන්ත්‍රීමා ඇතුළු මේ කැබිනට් එකේ හිටපු සියලුම දෙනා අපි සියලු දෙනා කිව්වේ රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ ආර්ථිකය 50%කට වැඩියෙන් විනාශ කරපු කෙනා කියලා. අපි බැඳුම් කර මංකොල්ලේ ගැන මේවා කිව්වා. ඒ වගේම විශ්වාසය නැති වෙන තවත් හේතු තමයි මේ කැබිනට් එකේ ඉන්න වැඩි පිරිසක් මන්ත්‍රීවරු ජනතාවගේ මේ විශ්වාසය නැති වෙලා දූෂණය වංචාව පිරලා කියලා ජනතාවගේ විශ්වාසයක් තියෙනවා. මේ උසාවියේ වැරදි දඬුවම් ලැබපු අය පැයි කැබිනට් එකේ ඉන්නවා. ඉතින් මේවා මේවත් එක්ක ජනතාවට විශ්වාසයක් නැහැ. නැත්තම් අපේ රටේ ජනතාව රට හදනවා නම් ඕන කැපවීමක් කරන්න කැමති කෙනෙක්. හැබැයි අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. යුද්ධය අවසන් කරනවා කියලා තේරෙනකොට මේ ජනතාවට පන්සලේද පල්ලියේද කෝවිලේද පූජාව තියන්න පුළුවන්. Taman පූජාව තිබ්බා. එහෙම කැපවීම කරපු රටක් මේ රට. ඒ වගේම අපි දැකපු දෙයක් තිබුණා. මේ මේ සමහර ජේෂ්ඨ මන්ත්‍රීවරු කතා කරනකොට මෙයාට ප්‍රතිපත්තියක් නැහැ. මේ ප්‍රතිපත්තියක් නැහැ කියලා අපි දැක්ක දේ තමයි මෙතන සමහර ජේෂ්ඨ මන්ත්‍රීවරු කතා කරා. ජේෂ්ඨ මන්ත්‍රීවරු කතා කරනකොට මේගොල්ලෝ චන්ද්‍රිකා ජනාධිපතිතුමා ඉන්නකොටත් හිටියා. චන්ද්‍රිකා ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය හොඳයි කියලා කිව්වා. ඊට පස්සේ මහින්ද ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය හොඳයි කියලා කිව්වා. ඊට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය හොඳයි කියලා කිව්වා. ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා කිව්වා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය හොඳයි කියලා. මේ රට වෙනුවෙන්ද කතා කළේ? මේ ජනතාව වෙනුවෙන්ද කතා කළේ? මේ සියලු දේ අද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ ප්‍රතිපත්තිය හොඳයි කියන්නේ කොහොමද? එදා පොහොට්ටුවේ හිටපු කෙනෙකුට මෙතෙන්ට ඇවිල්ලා මේ කියන්නේ වෙන මොකටවත් අන්න මේ තමන්ගේ තනතුරු වරප්‍රසාද මේව වෙනුවෙන් තමයි මේ අද කතා කරන්නේ. රට වෙනුවෙන් නෙමෙයි. ඉතින් අද මම ඇත්තටම මෙතෙන්ද කිව්වේ වෙලාවට අපිට මේ අහේ කතා කරනකොට වෙලාවට මේ පාර්ලිමේන්තුවට අපිට මේ පිස්තෝල ගේන්න දෙන්න නැති එක හොඳයි කියලා මම ඒ වෙලාවේ කිව්වේ. ඇත්තටම රට මේ දැන් රට වෙන්දේසිය දාන්න අරන් මේක අපි දැක්කා. මේ රට වෙන්දේසිය දාන්න පටන් ගත්තේ 1977 වෙන්දේසිය දාන්න පටන් ගත්තේ ජේ.ආර්. ජයසිංහ මහත්තයාගේ ආණ්ඩුව කාලේ. ඒ ආණ්ඩුව කාලේ අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මාමා. ඉතින් එදා එතුමා වෙන්දේසිය දානකොට අපිට මතකයි මේ රටේ තීච්ච සම්පත් පිඟන් සංස්ථා විකුණුවා. ඒ වගේම සම්බන්ධ සංස්ථා විකුණුවා. සීනි සමාගම් විකුණුවා. පේසකර්ම සංස්ථා විකුණුවා. තුනීලයි සංස්ථා විකුණුවා. සිමෙන්ති සංස්ථා විකුණුවා. ටයර් සංස්ථා විකුණුවා. වානේ සංස්ථා විකුණුවා. මේ වගේ මේ රටේ තීච්ච හොඳම සංස්ථා ටික විකුණුවා. විකුණුවේ අපේ මන්ත්‍රීවරුනි නිකන් නෙමෙයි කුණු කොල්ලට විකුණුවේ. විකුණුවාට පස්සේ ගත්ත මිනිස්සු ඒවැය යකඩ ටික විකුණලා ඒ මුදල් හොයාගත්තා. ඒ ගත්ත මුදල හොයාගත්තා. ඉතින් දැන් මේක පටන් අරන් තිනවා. දැන් විකුණන සංස්කෘතිය අපේ ජනාධිපතිතුමා අර මේ ජේ.ආර්. ජයසිංහ මහත්මයාගේ බෑහන දැන් පටන් ගන්න තියෙනවා ඉතුරු ටික විකුණලා. දැන් මේ අය කියනවා මම දැක්ක පැස්කෝල් මන්තුමා කියනවා මේ විකුණන්න ඕන කියලා. දැන් ටෙලිකොම් එක විකුණන්න කියනවා. ටෙලිකොම් එක විකුණන්න කියන්නේ ටෙලිකොම් එකේ පාඩු ලබන ආයතනද? ටෙලිකොම් එකේ
ලාභය
මොකද මන්තුමා?
ඉනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ටෙලිකොම් එකේ ලාභය 8 රුපියල් බිලියන 8.46. ඒ වගේම මේකේ අපි කියන්න ඕන මේකේ මේ වගේම තමයි මේක ලාභය තියෙන සුද්ධ ලාභය තියෙනවා රුපියල් බිලියන 12.2. ඒ වගේම තමයි ලංකා හොස්පිටල් එකේ ලාභය රුපියල් බිලියන 2.23. ඒ වගේම 2022 ලාභය රුපියල් බිලියන 3.2. ඉතින් මේ වගේ ලාභ තියෙන ආයතන තමයි විකුණන්නේ. ඒ වගේම වත්කම් වල වටිනාකම ගත්තොත් එහෙම රුපියල් මිලියන 12,000කට වැඩි. ඒක තාක්ෂණික උපකරණ වල වටිනාකම රුපියල් මිලියන 4,718කට වැඩි. මේවා කුණු කොල්ලෙට මේ විකුණන්න හදන්නේ. ඒ වගේම අනිත් වෙන්දේසිය දාලා තිනවා. දැන් ලංකාවේ වෙන්දේසිය ලාභයි ලාභයි කියලා කෑක් ගහනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සහය. ඇයි මොනවද ඊළඟට විකුණන්න හදන්නේ? ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිටෝ ගෑස් එක, මේ හිල්ටන් හෝටලේ සීනි සමාගම, මේ වගේ රජයේ සියලු ආයතන ටික මේ විකුණන්න හදනවා. ඉතින් මේක අනුප වැස්කෝල් මැතිතුමා කළුතරු දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා හැටියට මෙතන හිටියා නම් හොඳයි. ඇත්තටම අනුප වැස්කෝල් මැතිතුමා කතා කරපු දේ මේ අපේ එදා හිටපු දයටි වැස්කෝල් මැතිතුමාටත් කරන ලැජ්ජාවක් අපහසක් ඒ කතාව මම දැකපු විදිහට. මේක දැන් මම ඉල්ලන එකම දේ තමයි මේකේ මේ මේක ඉන්න පාර්ලිමේන්තුව ඉන්න හැම පක්ෂකම මම හැමදාම කියන දේ හොඳ මැති අමතුරු ටිකක් ඉන්නවා හොඳ මන්ත්‍රීවරු ටිකක් ඉන්නවා රට ගැන හිතලා මේ වෙලාවකත් ඒ අය දැන් එකතු වෙන්න ඕන කාලේ ඇවිල්ලා තියෙන්නේ පක්ෂපාත ભેදිකින් තොරව ඒ අය එකතු වුණොත් මේ හොඳ මිනිසුන් සමාජයේ පිළිගත්ත මේ මන්ත්‍රීවරු ටික එකතු වුණොත් අද සමාජයේ රට පිළිගන්නවා පිළිගත්තොත් මේ රටේ ජනතාව උදව් කරනවා මේ රට ගොඩනගන්න. එහෙම නැතුව මේ හොරු පංකවුල කාර්යවට කැබිනට් එකට දාගත්තොත් කවදාවත් රටේ ජනතාවගේ විශ්වාසයක් ගොඩනගින්නේ නැහැ. ජනතාවගේ විශ්වාසයක් ගොඩනගගන්න නැතුව මේ රට හදන්න බෑ කියන එක අපි පැහැදිලිවම මතක් කරන්න ඕන. ඒ වගේම මේවා අපි මේ විනාශය වළක්වන්න ඕන. මේ විනාශය වළක්වුවේ නැත්නම් නිකන් හිතන්න අපි සතුටු වෙනවා මේ ණයගත්ත කියලා. සතුටු වෙලා අපි 2025 වෙනකොට අපි කොහොමද කියන්නේ? හැබැයි අද මම මේ පාර්ලිමේන්තුවේ කියනවා මේ ණය ගැනීමත් එක්ක මේ සතුටු වෙච්ච අයට අද හුස්ම ගන්න පුළුවන් වුණා නම් 2025 වෙනකොට මුකුත් ආර්ථික වැඩ පිළිවෙලක් නැතුව දැක්මක් නැතුව යන රජයේ මේ වැඩ පිළිවෙල දිකට මරන් ගියොත් එම ජනතාවට 2025 වෙනකොට හුස්ම ගන්නවක්වත් බැරි වෙනවා කියන එක පැහැදිලිව මතක් කරන්න ඕන. ඒ වගේම මම මේකේ දකින්නේ මේ රජය අපි බාර දීලා තියෙන්නේ අර සමහර පවුල් වල ඉන්නවා
අවසන් කරන්න
දරුවෝ ඉන්නවා දරුවෝ මේ පවුල් වල ඉන්නකොට කුඩු ගහක දරුවෝත් ඉන්නවා ඒ කුඩු ගහපු දරුවෙකුට මේ තමන්ගේ තාත්තා ඔක්කොම එකතු වෙලා ඒ ගේ ඊටමයි තමන්ගේ තනිය ඔක්කොම බාර දුන්නා වගේ වැඩ ඒ කුඩු ගහපු දරුවා ඊට පස්සේ විකුණ විනාශ කරන්නේ මේ රජයත් කරන්නේ කුඩු ගහපු දරුවෙකුට රට බාර දුන්නා වගේ මේක විකුණලා විනාශ කරන්න හදන්නේ ඒක නිසා මම රටේම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ පාර්ලිමේන්තුව මැතිවරණ තුරුන්ගෙත් ඉල්ලා සිටින්නේ හොඳ මිනිස්සු මේතට එකතු වෙන්න එකතු වෙලා මේ රට බේරගන්න දැන් නැකිටින්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි කරමන්තුමා මීළඟට ගරු ඒ අරවින්ද කුමාර් අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 13ක් කාලයක් ලැබෙනවා.
සන්දර්ப்பம் வழங்கிய அவை தலைவர் அவர்களுக்கு நன்றி. முதலாவதாக இன்று பிறந்த நாளை கொண்டாடும் எமது அதிமேதக ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்களுக்கு இனிய பிறந்த நாள் நல்வாழ்த்துக்களையும் சுகதேகியாக நீண்ட ஆயுளோடு வாழ வேண்டும் என்று எல்லாம் வல்ல இறைவனை பிரார்த்தித்துக் கொண்டு எனது உரையை ஆரம்பிக்கலாம் என்று நினைக்கின்றேன். இன்று நாங்கள் சர்வதேச நாணய நிதியத்திலே இருந்து எமது நாட்டிற்கு வழங்கப்பட்டிருக்கும் அந்த உதவித்தொகை தொடர்பான விவாதத்திலே கலந்து எமது கருத்துக்களை நாங்கள் முன்வைத்துக் கொண்டிருக்கின்றோம். உண்மையிலேயே இந்த சர்வதேச நாணய நிதியத்திடமிருந்து எமது நாட்டிலே இருக்கும் பொருளாதார பிரச்சினையை தீர்த்துக் கொள்வதற்காக உதவியை பெறுமாறு கோரிக்கைகள் முன்வைக்கப்பட்ட போது அதற்கு பலரின் கருத்து எமது நாட்டை பொறுத்தளவிலே எமது நாடு இப்பொழுது தள்ளப்பட்டிருக்கும் பொருளாதார சிக்கலை கருத்தில் கொள்ளும்போது சர்வதேச நாணய நிதியம் எக்காரணத்தை கொண்டும் எமக்கு உதவி செய்யாது உதவி செய்ய முன்வராது என்ற கருத்தை முன்வைத்து எம்மை அதிருப்தி அடைய வைத்த ஒரு நிலைமை இருந்தது. ஆனால் எமது ஜனாதிபதி அதிமேதகர் ரணில் விக்ரமசிங்கே அவர்கள் இவ்வாறான பேச்சுகளிலே சோர்ந்து போகாமல் அதனை பொருட்படுத்தாமல் இந்த சர்வதேச நாணய நிதியத்திலே இருந்து உதவிகளை பெற்றுக் கொள்வதற்கான பகிரத முயற்சிகளை மேற்கொண்டு அதற்கான காயினவர்களை ஆரம்பித்தார். எமது நாடு பொருளாதார ரீதியாக மிக மோசமான நிலைமைக்கு தள்ளப்பட்டது. அரசியல் பிரச்சினை பூதாகரமாக எழும்பியது. அவ்வாறான காலகட்டத்திலே தான் நாட்டை தற்போதைய ஜனாதிபதி பாரம்பரியத்தார். பலரும் சொன்னார்கள், இந்த நிலைமையிலே நாடு இவ்வாறு இருக்கும் ஒரு தருணத்திலே இவர் எதற்காக நாட்டை பாரம்பரியத்து சிக்கலிலே விழப்போகின்றார் என்ற கருத்தை பலரும் முன்வைத்தார்கள். ஆனால் அவற்றை பொருட்படுத்தாமல் நாட்டை கட்டியெழுப்ப வேண்டும் என்ற அந்த உயரிய நோக்கத்தோடு அவர் தனது பணியை ஆரம்பித்ததன் காரணமாக இன்று நாங்கள் ஒரு நல்ல நிலைமையை அடைந்திருக்கின்றோம் என்ற விடயத்தை நான் இந்த உயரிய சபையிலே மகிழ்ச்சியோடு பதிவு செய்ய விரும்புகின்றேன். சர்வதேச நாணய நிதியம் எந்த ஒரு நாட்டிற்கு உதவி செய்வதாக இருந்தாலும் கூட பல்வேறு மிக கடினமான நிபந்தனைகளை முன்வைப்பது அதன் இயல்பாகவே இருக்கின்றது. அந்த வகையிலே எமது நாட்டிற்கும் கடன் வழங்கி உதவி செய்வதற்காக அவர்கள் முன்வைத்த அந்த விதிகளை பார்க்கும்போது எல்லோருக்கும் விதிப்பு விளங்கியது. இதை எவ்வாறு நாங்கள் பூர்த்தி செய்யப் போகின்றோம் என்ற ஒரு கேள்வி எழும்பியது. இருந்தாலும் கூட நாங்கள் சர்வதேச நாணய நிதியத்தை திருப்திப்படுத்தும் அளவிற்கு காய்நகர்வுகளை மேற்கொண்டதன் காரணமாக இன்று நாங்கள் ஒரு நல்ல இலக்கை அடைந்திருக்கின்றோம். இந்த உதவி என்பது சர்வதேச நாணய நிதியத்திடமிருந்து கிடைக்கும் இந்த உதவி என்பது எமது நாடு இப்பொழுது தள்ளப்பட்டிருக்கும் பொருளாதார பிரச்சினையை தீர்த்துக் கொள்வதற்கு போதுமானதாக இல்லை என்று எமக்கு தெரியும். இருந்தாலும் கூட இந்த தன்மை சர்வதேச நாணய நிதியம் எமது நாட்டை அங்கீகரித்ததன் காரணமாக இன்று உலகளாவிய ரீதியிலே அனைத்து நாடுகளின் நன்மதிப்பையும் நம்பிக்கைத்தன்மையும் நாங்கள் பெற்றிருக்கின்றோம். இதுதான் இங்கே மிக முக்கியமான விடயமாக பார்க்க வேண்டியிருக்கின்றது. ஆகவே இந்த ஏனைய நாடுகளின் நம்பிக்கை நாங்கள் பெற்றுக் கொண்டிருப்பதன் காரணமாக இன்று சரளமாக மளமளவென்று ஏனைய நாடுகளும் எமக்கும் உதவி செய்ய முன்வருவதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த சர்வதேச நாணய நிதியத்தின் இந்த அங்கீகாரம் எம்மை பலப்படுத்தி இருக்கின்றது. பொருளாதார ரீதியாக நாங்கள் முன்னேறக்கூடிய அந்த நல்ல நிலைமை ஏற்பட்டிருக்கிறது. இதுதான் இந்த விடயத்திலே மிக முக்கியமாக நான் பார்க்கின்றேன். ஆகவே இந்த தன்மை வைத்துக் கொண்டு நாங்கள் முன்பு விட்ட தவறுகளை திருத்திக் கொண்டு முன்பு விட்ட தவறுகளை மீண்டும் ஏற்படாத வண்ணம் பாதுகாத்துக் கொண்டு நாங்கள் காய்நகர்வுகளை மேற்கொண்டால் நல்ல ஒரு எதிர்காலத்தை இந்த நாட்டு இளம் சந்ததியினருக்கு நாங்கள் பெற்றுக் கொடுக்க முடியும் என்ற அந்த விடயத்தை நான் இந்த இடத்திலே மிக நம்பிக்கையோடு முன்வைக்க விரும்புகின்றேன். அதே நேரத்தில் இப்பொழுது வரியை பற்றி பெரிதாக பேசப்படுகின்றது. மக்களிடமிருந்து அரசாங்கம் வரி அறவிடுகின்றது என்று இன்று பல்வேறு வகையிலே அரசாங்கத்தின் மீது குற்றச்சாட்டுகள் முன்வைக்கப்பட்டிருக்கின்றது. அதே நேரத்தில் சுமார் 2 வருடங்களுக்கு முன்பு நாங்கள் வரியிலிருந்து பல்வேறு சலுகைகளை வழங்கினோம். வரி அறவிடுவதிலே இருந்து நாங்கள் எம்மை தவிர்த்து கொண்டோம். ஆனால் அதன் பலாபலனை நாங்கள் பார்த்துக் கொண்டிருக்கின்றோம். இப்பொழுது இவ்வாறு நாங்கள் வரியிலே இருந்து சலுகைகளை கொடுத்ததன் காரணமாக வரியின் ஊடாக அரசாங்கத்திற்கு வந்து சேரும் அந்த வருமானம் வெகுவாக குறைந்து போறதன் காரணமாக நாங்கள் தற்போது இருக்கும் இந்த பொருளாதார சிக்கலுக்கு அதுவும் ஒரு காரணமாக அமைந்திருக்கின்றது என்பதை அனைவரும் புரிந்து கொள்ள வேண்டும். அதே நேரத்தில் இன்று வரி விதிக்கப்படுகின்றது என்பதற்கு எதிராக பலரும் வீதியிலே இருந்து போராட்டம் செய்கின்றார்கள். ஆனால் அரசாங்கத்தை பொறுத்தளவிலே 1 லட்சம் மாதம் 1 1 லட்சத்துக்கு அதிகமான வருமானத்தை பெருவளம் இருந்து மாத்திரமே வரி அறவிடப்படும் என்ற அந்த நிலைப்பாடை
கொண்டிருக்கின்றது.
அப்படி என்றால் இன்று நாட்டிலே இவ்வாறு வீதியிலே இறங்கி வரிக்கு எதிராக போராட்டம் செய்யும் ஒருவர் கூட 1 லட்சம் ரூபாய்க்கு அதிகமாக வருமானம் பெறுபவர்கள் கிடையாது. அவர்கள் வரி கட்டுபவர்கள் கிடையாது. அப்படி என்றால் எதற்காக இவர்கள் இவ்வாறு வீதியிலே இறங்கி போராட்டம் செய்கின்றனர் என்பதை பற்றி நாங்கள் ஆழமாக சிந்தித்து பார்த்தால் அதன் பின்னணியிலே அரசியல் இருக்கின்றது என்பதை ஒவ்வொருவரும் புரிந்து கொள்ளக்கூடியதாக இருக்கின்றது. ஆகவே இவ்வாறு தங்களது அந்த அரசியலுக்காக, தங்களது அரசியல் நன்மைக்காக இவ்வாறு மக்களை ஏவிவிட்டு தூண்டிவிட்டு வீதியிலே இறக்கி அவர்களை போராட்டம் செய்ய வைப்பது எந்த வகையிலும் இந்த நாட்டிற்கு நன்மையை பயக்கப் போவதில்லை என்பதை ஒவ்வொருவரும் புரிந்து கொள்ள வேண்டும். ஏனெனில் இவ்வாறு வீதியிலே இறங்கி போராட்டம் செய்பவர்கள் எவருமே 1,00,000 ரூபாய்க்கு அதிகமாக ஒரு மாதத்துக்கு வருமானத்தை பெறுபவர்கள் கிடையாது. ஆகவே இதிலே இருந்து நாங்கள் மக்களை காப்பாற்ற வேண்டிய ஒரு தேவை இருக்கின்றது. ஆக இவ்வாறான துர்நடவடிக்கைகளை கட்டுப்படுத்த வேண்டிய ஒரு தேவை அரசாங்கத்திற்கு இருக்கின்றது என்பதை ஒவ்வொருவரும் புரிந்து கொள்ள வேண்டும். அதே நேரத்தில் 2 வருடங்களுக்கு முன்பு எமது நாட்டிலே ஏற்பட்ட அந்த கோவிட் 19 தொற்றின் காரணமாக முழு நாடே முடங்கி போயிற்று. அந்த நாட்டின் முடக்கம் இவ்வாறான பொருளாதார வீழ்ச்சிக்கு, பொருளாதார சிக்கலுக்கு ஒரு பெரும் காரணியாக அமைந்தது. இதனை எல்லோரும் புரிந்து கொள்வார்கள். இதில் இவராலும் மறுதளிக்க முடியாது. ஆனால் அவ்வாறான அந்த கோவிட் காலத்திலும், முழு நாடும் முடங்கி போயிருந்த காலத்திலும், தோட்டத்திலே தோட்டப்புற மக்கள் தமது வளமையான வேலைகளை செய்து இந்த நாட்டின் அந்நிய செலாவணியை ஈட்டி தருவதிலே பெரும் பங்காற்றினால் என்பதை நான் இந்த இடத்திலே மனவருத்தத்தோடும் பெருமையோடும் கூறிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே இவ்வாறான அந்த காலகட்டத்திலே அவர்கள் தொழில் செய்யும் போது அவர்களுக்கு தோட்ட நிர்வாகத்தினால் ஒரு முகக்கவசமோ அல்லது கைகளை அப்பொழுதெல்லாம் கழுவிக்கொண்டிருக்க வேண்டும் என்று சவக்காரம் யூஸ் பண்ண வேண்டும் என்ற அந்த நிலைமை இருந்தது. அதை கூட பெற்றுக் கொடுக்காத நிர்வாகங்கள் தான் தோட்டத்திலே தொழிலாளம் இருந்து இந்த இவ்வாறான இவர்களின் தொழிலை உரிந்து கொடுத்ததை நான் இந்த இடத்திலே துக்கத்தோடு பயந்து கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் எமது நாடு, கடைசியாக ஒன்றை சொல்லுகின்றேன் அவைத் தலைவர் அவர்களே, எமது நாடு முன்னேற வேண்டும் என்றால் நாங்கள் ஏற்றுமதியிலே அதிக கவனத்தை செலுத்த வேண்டும். இறக்குமதிகளை குறைத்து தேசிய நடவடிக்கைகளை நாங்கள் மேற்கொள்ள வேண்டும். அதனை உற்சாகப்படுத்த வேண்டும். தேசிய உற்பத்தியை நாங்கள் அதிகரிக்க வேண்டும். இதனை அதிகரிப்பதன் ஊடாகவே நாங்கள் இறக்குமதியை குறைக்க முடியும், தவிர்க்க முடியும். அதே நேரத்தில் நிரந்தர வருமானத்தை இந்த நாட்டிலே பெற்றுக் கொள்வதற்கு ஏற்றுமதியை நாங்கள் அதிகரிக்க வேண்டும், ஊக்குவிக்க வேண்டும் என்று கேட்டுக்கொண்டு வாய்ப்பு அளித்த அவை தலைவர் அவர்களுக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
உபமிஸ்திர மத்துமாட்ட அது தினிட்டு நியமித்த சபாய் வேடக்கட்டித்து அவசானம் வேணுமா மீனாட்டு அப்ரேல் 4 தின பெருவாய் 9:30 பார்லிமெண்ட் எல்ட்ரஸ்